Honorable Sajit Premadasa, you have 15 minutes.
විශේෂයෙන්ම 76 වසරක් පුරාවටම සහ ඊට පෙරත්
Order please, Deputy Speaker will come to the chair.
Honorable Leader of the Opposition, you may please continue.
විශේෂයෙන්ම 76 වසරක් පුරාවටත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහය තුළ අපේ රට ශක්තිමත් කරන්නට විශිෂ්ට සේවාවක් ඉෂ්ට කරපු අපේ රටේ විශ්‍රාමික ප්‍රජාව අද අන්ත අසරණ භාවයට පත් වෙලා තිබෙනවා. වර්තමාන රජය 2025 කරපු වැටුප් වැඩි කිරීම අදියර තුනකින් 2025, 2026, 2027 ඒවා ක්‍රියාත්මක කරනකොට රජයට අමතක වුණා විපක්ෂයේ ඉන්නකොට විශ්‍රාමිකින්ට දුන්න පොරොන්දු ටික. 2020යි 2024 අතර ඒ විශ්‍රාමගිය 154,000ක් ඉන්න. ඒ 154,000ට කිසිම වැඩිවීමක් වෙන්නේ නැහැ. තමන්ගේ විශ්‍රාම දීමනාව. මං අහන්න කැමති විශාල ප්‍රමාණයක් විරුද්ධ පක්ෂයේ ඉන්නකොට එක තැනකට ගෙනල්ලා දුන්නු පොරොන්දු මේ විශ්‍රාමිකින්ට ලබා දුන්නු පොරොන්දු ඇයි කඩ කරන්නේ? බොරු නම් අන්න ඉන්නවා බොල්දුව හන්දියේ විශාල ප්‍රමාණයක් යෝජනා කරන ඔබතුමන්ලගේ නියෝජිත කණ්ඩායමට කියලා කතා කරන්න කියලා. එහෙම නැත්නම් ගරු ජනාධිපතිතුමාට කියන්නේ හම් වෙන්න කියලා. ඒගේ එක මැසිවිල්ලක් තමයි හම් වෙන්න කිසිම වෙලාවක් දුන්නේ නැහැ කියන එක. එතකොට 2020 2024 අතරේ විශ්‍රාමගිය 154,000කට එක සතේක වැඩි කිරීමක් නැහැ. එක සතේක ප්‍රතිලාභයක් නැහැ. ඒක අපි යෝජනා කරන්නේ මේ ප්‍රශ්නේ විසඳන්නට වෙනමම අපක්ෂපාතී කමිටුවක් අවශ්‍යයි. අර ජනාධිපතිවරයා යෝජනා කරපු සමස්ත කමිටුව ඒකේ වැඩ කටයුතු ක්‍රියාත්මක කරගෙන යන අතරතුර විශේෂිත වූ කමිටුවක් අවශ්‍යයි මේ ප්‍රශ්නේ විසඳන්නට. ඒ විසඳන තෙක් මේ අගතියට පත් වුණු 154,000ට අන්තර්කාලීන දීමනාවක් ලබා දීම ඉතාමත්ම සුදුසුයි. ඒ ක්‍රියාත්මක කළ යුතුයි කියන එක අපි යෝජනා කරනවා. ඒ වගේම මේ 2025 අයවැය වැටුප් වැඩි කිරීම ඒක ක්‍රියාත්මක වෙන්නේ අප්‍රේල් පළවෙනිදා ඉඳලා. හැබැයි ඒ වැඩි කිරීම 2025 ජනවාරි පෙබරවාරි මාර්තු විශ්‍රාමිකින්ට එක ගලපලා තියෙනවා. ඒක හොඳයි. ඉතින් ඒ අයට මේ ගැලපීම කරන්න පුළුවන් නම් ඒ හොඳ වැඩේ කරන්න පුළුවන් නම් ඇයි 2020යි 2024 අතර විශ්‍රාමගිය 154,000 සහමුලින්ම අමතක කළා දාන්නේ? සහමුලින්ම යව කුණුබක්කියට දාලා සහමුලින්ම බැහැර කරලා එහෙම කරන්න එපා. ජනාධිපතිවරණයේ දිනූ පල්ලියට මහමැතිවරණයෙන් තුනෙන් දෙකක් ගත්තු පල්ලියට පළාත් පාලන මැතිවරණ වලින් බහුතරයක් දිනපු පල්ලියට එහෙම කරන්න එපා. ඒ නිසා මේ 154,000 වෙනුවෙන් අපි යෝජනා කරපු මේ පියවර ටික ක්‍රියාත්මක කරන්නයි කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම 2016 2020 අතර විශ්‍රාමගිය 130,000කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. අපි ඉල්ලීමක් කරනවා මේ අයට ප්‍රධාන පත්‍රයේ තිබෙන විශ්‍රාම වැටුප ලබා දෙන්න කටයුතු කරන්න. ඒ වගේම ඒ අයට 2020-25 තිබෙන ඒ හිඟ මුදල ලබා දීලා මේ විශ්‍රාම ගිය ප්‍රජාව බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ විශ්‍රාම වැටුපෙන් ජීවත් වෙන්නේ ඒ අය ගැන සානුකම්පිකව සංවේදීව හිතලා ඒ අය වෙනුවෙන් දයාව කරුණාව මෛත්‍රිය ඇති කරගෙන මේ යෝජනා ක්‍රියාත්මක කරනකොට අමතක කරන්න එපා. වැඩිහිටි ප්‍රජාවට විශ්‍රාමික ප්‍රජාවට 115ක තැන්පතුවට සීමා වෙන ආකාරයට පොරොන්දුණු 115 පොලිය කරුණා කරලා ඒ යුතුකමත් ඡන්දේ කාලේ කියපු ආකාරයටම ඉෂ්ට සිද්ධ කරන්නට කටයුතු කරන්නයි කියලා අපි මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. ඒ වගේම ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කරන්නට කැමති අද අපේ රටේ උපන්න මරණ විවාහ රෙජිස්ට්‍රාරවරු 1500ක් ඉන්නවා උපන්න මරණ රෙජිස්ට්‍රාරවරු 300ක් ඉන්නවා අතිරේක විවාහ රෙජිස්ට්‍රාරවරු 300ක් ඉන්නවා ඔක්කොම 2100ක් ඉන්නවා ඔබතුමත් මේ ශේෂ්ත්‍රය ගැන හොඳින් දන්නවා මොකද මේ ශේෂ්ත්‍රය ඔබතුමාගේ පවුලේ සමාජිකයන්ටත් එක සම්බන්ධයි හැබැයි මේ රෙජිස්ට්‍රාරවරුන්ට ඒ උපත් සහ මරණවලදී ගෙවන්නේ රුපියල් 75යි යෝජනා කරනවා ඒක 300 කරන්නයි කියලා හැම උපතකටම මරණයකටම සහතික තුන ගාණේ ලබා දෙන්නට ඕන ඒ වගේම නාගරික බල ප්‍රදේශවල කාර්යාල දීමනාව 1500යි ග්‍රාමීය ප්‍රදේශවල 750යි ඒ වගේම තීන්ත දීමනාවක් කියලා ලබා දෙනවා 350 අපි ඉල්ලීමක් කරනවා කාර්යාල දීමනාව නාගරික ප්‍රදේශවල 5000 කරන්න ග්‍රාමීය ප්‍රදේශවල 3000 කරන්න ඒ වගේම තීන්ත දීමනාව 2000 කරන්න කියන එක අපි ඉල්ලීමක් කරනවා ඒ වගේම මේ 24 පැයම සේවය කරලා වසර 30ක් 35ක් 40ක් 45ක් දැන් පහුගිය දවසක ගම්පහ දිස්ත්‍රික්කයේ අවුරුදු 52ක සේවාවක් කරපු ඒ පුද්ගලයෙකුත් ඉන්නවා පැහැදිලි අගෙයීමක් නැහැ මේ අය වෙනුවෙන් කරුණාසහගත දීමනාවක් ලබා දීම ඉතාමත්ම සුදුසුයි දැන් 1864 මේ රෙජිස්ට්‍රර් ජෙනරාල් කාර්යාලය විවෘත වෙනකොට ඇත්ත වශයෙන්ම විවාහයක් වෙනකොට ඒ රෙජිස්ට්‍රාර්වරයා තමයි තමන්ගේ මුදලින් ඒ විවාහ වෙන අයට යම්කිසි තුටුකොණ්ඩක් ලබා දුන්නා දැන් ඒක වෙනස් ඒක අපි පිළිගන්නවා නමුත් මේ ශේෂ්ත්‍රය පිළිබඳ කරුණා කරලා පියවර ගන්න අඩුම ගානේ දිවයිනට බලපාන ආකාරයට විශේෂයෙන්ම උසාවියේ දිවුරුම් දෙලා ඒ අයව රටේම සාම මිනිසුරන් බවට පත් කරන්න අඩුම ගන්න ඒකෙන් පටන් ගන්න මේ වැඩසටහන මුළු දිවයිනටම ඒ දේ හරි ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන්න මොකද ඔබතුමාලා පොරොන්දු වෙලා තියෙනවා 2025 ජූලි 4 වෙනිදා කැබිනට් පේපර් එකක් දාලා මේ ඔක්කොම කරනවයි කියලා මේ ඔක්කොම කරනවයි කිව්වට ඇත්ත වශයෙන්ම මේ දේ ඉෂ්ට සිද්ධ කළා නැහැ මං ගරු ඇමතිතුමාට මතක් කරන්නට ඕන මං දන්න තොරතුරු අනුව වැරදි නම් ඒක නිවැරදි කරන්න ඔබතුමාගේ පියත් මේ රෙජිස්ට්‍රාර් කාර්යභාරය ඉෂ්ට කරලා තියෙනවා කියන එක අපිට ආරංචි වුණා ඒක වැරදි නම් වැරදි කියන්න ඒ වගේම ඔබතුමාගේ සහෝදරියත් ඒ කාර්යභාරය ඉෂ්ට කරනවා අඩුම ගානේ මේ පියා හින්දවත් සහෝදරිය හින්දවත් නෙමෙයි මේ ශේෂ්ත්‍රයේ මෙය ඉෂ්ට සිද්ධ කරන මේ විශිෂ්ට සේවාව වැඩගත් සේවාව මේ ගෞරවනීය සේවාව අගැයීමට ලක් කිරීම සඳහා ඒ කරන්නට තිබෙන ඒ යෝජනා ටික ඒ යෝජනා කරපු කරුණු කාරණා ටික ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන්නයි කියලා මම මේ අවස්ථාවේ බොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා ඒ වගේම විශේෂයෙන්ම අපි සඳහන් කරන්නට ඕන අපි හැමදාම ග්‍රාම නිලධාරී ශේෂ්ත්‍රයේ තිබෙන ගැටලු ඉදිරිපත් කරලා තිබෙනවා තවමත් බොහෝ ගැටලු විසඳිලා නැහැ ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව මේ වන විට ගැසට් කරලා තියෙනවා හැබැයි ඒක බලාත්මක කරන ගැසට් එක නිකුත් කළා නැහැ අමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා මැදිහත් වෙලා ඒ යුතුකම ඉෂ්ට කරලා දෙන්න ඒ වගේම සේවා ව්‍යවස්ථාවට ග්‍රාම නිලධාරීන්ගේ කාර්යාලගත සහ ශේෂ්ත්‍රගත වැටුප් තවමත් ලබා දීලා නැහැ ඒ යුතුකම ඉෂ්ට කරන්නයි කියලා මේ රටේ ග්‍රාම නිලධාරීවරුන් සීලු දිනා වෙනුවෙන් මම ඉල්ලීමක් කරනවා ඒ වගේම පසුගිය රජයේ ග්‍රාම නිලධාරීන්ට ශේෂ්ත්‍ර රටි සඳහා මාසික ඉන්ධන ලීටර් 20ක දීමනාවක් ලබා දීමට එස්ටිමේට් කළා තිබ්බා නමුත් මෙය ඔබතුමන්ලාගේ මංගලයෙන් කප්පාදු කළා තිබෙනවා ඉතින් විශේෂයෙන්ම මේට සම්බන්ධ තොරතුරු කරුණු කාරණා මම සභාගත කරන්නම් ඒ යුතුකම ඉෂ්ට කරන්නයි කියන එක මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා ඒ වගේම බොහෝ ග්‍රාම නිලධාරීවරුන් කියන දෙයක් තමයි මේ අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ඒ අයව බැහැර කරා ග්‍රාම ශක්ති එහෙම නැත්නම් ප්‍රජා ශක්ති වැඩසටහන ක්‍රියාත්මක කරනකොට අද ග්‍රාම නිලධාරීවරුන් පැත්තක තියලා ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයා තමයි ඒකේ ප්‍රධාන නියෝජිතයා බවට පත් කරලා තිබෙන්නේ එහෙම කරන්න එපා ඒකෙන් බැහැර වෙන්න දැන් ආණ්ඩු අග්‍රහාර රක්ෂණ අරමුදල සඳහා ආය කරනු ලබන වාරිකය නම් ඉහළ නංගල තිබෙනවා හැබැයි වාරිකය ඉහළ දැම්මට රාජ්‍ය සේවකින්ට ලැබෙන ප්‍රතිලාභය ඉහළ දමන්නට ඔබතුමන්ලා කටයුතු කරලා නැහැ. කරුණා කරලා මේ කාරණාව පිළිබඳවත් ඔබතුමාගේ අවධානය යොමු කරලා මේ රටේ විශිෂ්ට සේවාවක් ඉෂ්ට කරන මේ ග්‍රාම නිලධාරී ශේෂ්ත්‍රයට ඔබතුමාගේ සහයෝගය, ඒ අනුග්‍රහය, ආශිර්වාදය ලබා දීලා මේ යෝජනා ක්‍රියාත්මක කරන්නට උත්සුක වන්නේ කියලා පිළිගැනීමක් කරා. ඒ වගේම මම ඔබතුමන්ට කියන්න කැමතියි, පළාත් පාලන ආයතන ශේෂ්ත්‍රයේ අද බරපතල ගැටලු රැසක් තිබෙනවා. ඔබතුමන්ලා කියනවා පඩි ගෙවීම් වලින් පුනරාවර්තන වියදම් 20%ක් දරන්න කියලා. ඔබතුමන්ලා පොඩ්ඩක් ජේවිපී එකේම සභාපතිවරුන්ගෙන් අහන්නකෝ බලන්න. ඔය බොහෝ සභාවන් ඔහොම කරගෙන යන්න පුළුවන්ද කියලා. ඒ නිසා මේ අවුරුද්දේ 20%ක් ගෙවන්නලු, ලබන අවුරුද්දේ 40% කරනවලු, ඊට පස්සේ 60% කරනවලු. ඇත්ත වශයෙන්ම මේකෙන් මුළු පළාත් පාලන ශේෂ්ත්‍රෙම කඩා වැටෙනවා. ඒ වගේම මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානය, ඒ වගේම විපක්ෂයේ සභාපතිත්වයේ දරන සභාවල ගැටලු රාශියක් තිබෙනවා. ඇත්ත වශයෙන්ම සමහර නිලධාරීන්ගෙන් ඒ ලැබිය යුතු සහයෝගය, ඒ සේවාව කාර්යක්ෂමව ක්‍රියාත්මක කරන්නට ලැබෙන්නේ නැහැ. ඒ සඳහා ඔබතුමා මැදිහත් වෙන්නට ඕන. මොකද පළාත් පාලන ශේෂ්ත්‍රය කියන්නේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ ක්‍රියාත්මක වෙන බිම්මට්ටමේ පොදු ජනතාවට සමීපතම ශේෂ්ත්‍රය. අපිටත් වැඩිය සමීපයි. ජනාධිපතිවරයාද, අගමැතිවරයාද, මන්ත්‍රීවරයාද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාද, පළාත් සභා මන්ත්‍රීවරයාද, ඒටත් වැඩිය ජනතාවට සමීප සේවාව සපයන්නේ පළාත් පාලන ශේෂ්ත්‍රයෙන්. එනිසා මේ ශේෂ්ත්‍රයේ ගැටලු විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ ගැටලු වලට විසඳුම් ලබා දීම සඳහා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, අපිට මේ අයවැය ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන මේ කාරක සභා අවස්ථාවන්වලදී හෝ ඒ සභාපතිවරුන් මේ පාර්ලිමේන්තුවට කැඳවලා ඒ ප්‍රශ්න වලට විසඳුම් සැපීම උදෙසා ඔබතුමත් සමග ඒ අවස්ථාවක් ලබා දෙන්නේ කියන එක මම මේ අවස්ථාව ඉල්ලීමක් කරනවා. මොකද හිතා මතාම පළාත් පාලන ශේෂ්ත්‍රය අඩපණ කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙනවා දෝ කියන එක අපිට හිතනවා මේ අවස්ථාවේ. ඒ වගේ මම ඔබතුමාට කියන්න කැමතියි, විශේෂයෙන්ම අපි නැවතත් වරක් කතා කළ යුතුයි අර ත්‍රිකුණාමලයේ සිදුවුණු අවාසනාවන්ත සිද්ධිය ගැන. ඒ ත්‍රිකුණාමලයේ සිදුවුණු ඒ අවාසනාවන්ත සිද්ධිය පිළිබඳව කතා කිරීමේදී අපි නැවතත් ප්‍රකාශ කරනවා බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබා දීම, මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එය පෝෂණය කිරීම, ප්‍රවර්ධනය කිරීම, ඒක රටේ උත්තරීතර නීතිය. එක එක්කෙනාට පුද්ගලික මත මතාන්තර තිබුණට අපිට ඒක අදාළ නැහැ. මේ උත්තරීතර නීතියට ගරු කරන්නට ඕන. එලෙසම අනෙකුත් සියලුම ආගම් සුරක්ෂා වෙන ආකාරයට, රැකෙන ආකාරයට, ඒවට නිසි තැන නිසි ආකාරයට සැලකන විදිහත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙනවා. ඉතින් අත්ත වශයෙන්ම මේ තත්ත්වය තුළ අපි සංහිඳියාවට මුල් තැන දෙන්නට ඕන. සමහරෙක් අන්තවාදීන් බලාගෙන ඉන්නවා කොහොම හරි ගිනිකූර පත්තු කරලා ජාතිවාදය, ආගම්වාදය රට තුළ බෙදීම් ඇති කරලා විනාශයක් ඇති කරන්න. එයාට ඇති එක් එක් දේශපාලන අරමුණු අපිට අරමුණු නැහැ. මම නැවතත් වරක් කියනවා, ජනාධිපතිවරයාගේ යුතුකම පොලිස් අමාත්‍යවරයාගෙන් වාර්තාව කැඳවීමම නෙවෙයි. අපි යෝජනා කරනවා ජාතික ඒකාග්‍රතා කමිටුවක් ස්ථාපනය කරලා මේ වගේ තත්ත්වයන් මතුවට ඉදි නිර්මාණය වන්නට නොදී කටයුතු කිරීමත්, මේ ප්‍රශ්නයට විධිමත් විසඳුම් ලබා දීමත් ජනාධිපතිවරයාගේ යුතුකමයි. ඒ යුතුකම ඉෂ්ට කරන්නට ඕන. විශේෂයෙන්ම මම මතක් කරන්නට කැමතියි Hindu ආගමික සිද්ධාස්ථානවල.
Honorable Sajith Premadasa, you have 2 more minutes of your allocated time.
Sorry?
You have 2 more minutes of your allocated time.
I'll ask for a small extension also. Hindu ආගමික සිද්ධාස්ථානවල, ඉස්ලාමීය ආගමික සිද්ධාස්ථානවල, ක්‍රිස්තියානි කතෝලික සිද්ධාස්ථානවල මේ වගේ අර්බුදකාරී තත්ත්වයන් නිර්මාණය වෙනකොට අපි ඒවෙන් හැංගිලා හිටියේ නැහැ. අපි ඒ වෙනුවෙන් කතා කරා. මොකද අපි මේ රටේ ආගමික සංහිඳියාව ආගමික එකමුතු භාවය ජාතීන් අතර සහෝදරත්වය මිත්‍රශීලීත්වය පවත්වාගෙන යන්නට ඕන. අපේ ප්‍රතිපත්තිය සජ්ජාතිකත්වය ජාතිවාදීත්වය නෙවෙයි. මේක සමහරෙකුට තේරෙන්නේ නැහැ. සමහරෙකුට මේව අවබෝධ කරගන්නට බෑ. ඒ නිසා පැහැදිලිවම අපි ඉල්ලීමක් කරනවා රජයේ මැදිහත් වෙන්නට ඕන. මං අහන්න කැමති ඔබතුමාගේ ඒ අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස බල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ යුතුකමක් තිබුණා නේද? මෙවැනි ප්‍රශ්නයක් නිර්මාණය වෙනකොට මේක මේ ආරක්ෂක අංශවලට ගිහිල්ලා ඒ අය මහරාය ගිහිල්ලා බුදු පිළිම අරගෙන යන්නයි ආපහු වැඩවර දෙනකොට බුදු පිළිම ආපහු ගෙන එන්නයි ඒ ක්‍රියාවේ නියැලෙන්නේ නැතුව පොඩක් හොයලා බලන්න ඒ ප්‍රාදේශීය ලේකම්වරුන් ඒ අදාළ යුතුකම ඉෂ්ට කරාද? ඒ දිස්ත්‍රික් ලේකම්වරුන් ඒ යුතුකම ඉෂ්ට කරාද? ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල සභාපතිවරුන් කියලා ඉන්න දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරුන් කියලා ඉන්න මේ ප්‍රශ්නේ විසඳන්නට निराකරණය කරන්නට කටයුතු කරාද? ඇත්ත වශයෙන්ම ජනාධිපතිවරයා සතු වගකීම තමයි මේ ජාතික ඒකාග්‍රතා කමිටුව ස්ථාපනය කරලා මේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්නට ඕන. මේවයින් පැනලා යන්න බෑ. පොලිස් ඇමතිට වාර්තාවක් දෙන්නේ කියලා කියන්න බෑ. අනිත් එක අපිට අහන්නට ලැබුණා මේ රටේ ජනමාධ්‍ය ශ්‍රේෂ්ඨයත් දැන් කුඩු ව්‍යාපාරයට සම්බන්ධයි. ඉතින් මේක ඇතුළේ ඇවිල්ලා කියන්න ඕනේ නෑනේ. අල්ලන්න. නීති ක්‍රියාත්මක කරන්න ඒගොල්ලන්ට. කුඩු ව්‍යාපාරයේ නියැලෙනවා නම් මාධ්‍ය ආයතන නීති ක්‍රියාත්මක කරන්න. දැන් ජනතාව බලාපොරොත්තු වෙන්නේ රජයෙන් විපක්ෂයේ දේශපාලනයක් නෙවෙයි. ජනතාව බලාපොරොත්තු වෙන්නේ උත්තර. ජනතාව බලාපොරොත්තු වෙන්නේ විසඳුම්. ඒ උත්තර දෙන්න බැරි කොට බොරු පොරොන්දු දීලා රවට්ටලා අඬවලා රටේ ජනතාව මංගුලා කරලා වැඩ වරදිනකොට මෙතන ඇවිල්ලා රඟපාලා හරියන්නේ නැහැ. මෙතන ඇවිල්ලා කයිවාරු ගහලා වැඩක් නැහැ. ජනතාව බලාපොරොත්තු වෙන උත්තරේ දෙන්න. දැන් දෙන්නකෝ බලන්න උත්තරේ. මේ පළාත් සභා මැතිවරණය පිළිබඳව තේරීම්කාරක සභා දාන්නේ නැතුව අපිට දෙන්න පළාත් සභා මැතිවරණය. ඒ සඳහා පරණ ක්‍රමයට ගිහිල්ලා මේ පළාත් සභා මැතිවරණය පවත්වන්න. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න. ජනසම්මතවාදය රැකගන්න. ජනතා ස්වෛරීත්වය ශක්තිමත් කරන්න. ඒ වගේම අපේ ඇමතිතුමා කිව්ව මේ වාහන 1750ක් ගෙන්නනවා. විශේෂයෙන්ම අපේ රටේ තිබෙන රාජ්‍ය අංශයට ඒ රාජකාරී කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා ඒ දේ කරනවායි කියලා පොඩ්ඩක් හොයලා බලන්න. ඔය ඔබතුමන්ලා ලොකුවට කතා කරා මේ රටේ වාහන විශාල ප්‍රමාණයක් තියෙනවා. සමහර ඒවා අවලංගු වෙලා තියෙන්න පුළුවන්. සමහර ඒවා ගුණාත්මක භාවයේ නිහිරව තියෙන්නට පුළුවන්. ඇයි ඒව තෝරගෙන අමතර වියදමක් දරන්නේ නැතුව ඔය වාහන අතිරික්තෙන් ඒ කියන්නේ ගුණාත්මක භාවයෙන් ඉහළ තියෙන වාහන ටික අයියෝ යොදවන්න බැරි මේ ඔය රාජ්‍ය නිලධාරින්ගේ ඒ ප්‍රවාහන පහසුකම් වලට ඇයි අමුතුවෙන් ඇලවුම් කරන්නේ? ඇයි අමුතුවෙන් හදිසි ටෙන්ඩර් කැඳවන්නේ? ප්‍රසම්පාදන ක්‍රමවේද උල්ලංඝනය කරලා. ඉතින් මම ඔබතුමාට යෝජනා කරන්න කැමති ඔය වාහන පිළිබඳව ඔබතුමාලාට ඕන තරම් කාලයක් තිබුණා සංගණනයක් කරන්න. මම හිතන්නේ ගරු ඇමතිතුමාත් ගෝල් ෆේස් එකේ ගිහිලා ගණන් කරා නේද වාහන ටික? අපේ වසන්ත ඇමතිතුමා ඔබතුමාත් ගෝල් ෆේ නෑ උත්තර දෙන්නේ. මම මේ කියන්නේ මම යෝජනාවක් කරන්නේ මේ 1750ක් ගෙන්නන්න ඉස්සෙල්ලා මේ හොඳ මට්ටමේ තියෙන වාහන දැනටමත් තියෙන වාහන ඕනම් රිපයර් කරන්න තියෙනවා නම් යම් සම් සුළුසුළු රිපයර් කරලා එහෙම නැත්නම් හොඳ මට්ටමේ වාහන කොච්චර තියෙනවද මේව ගැන සංගණනයක් කරලා ඒව ටික බෙදලා දාලා මදිපාඩුවට අදාළ ප්‍රසම්පාදන ක්‍රමවේද අනුව කටයුතු කිරීම ඒකේ ගැටුවක් නැහැ. ඇත්ත වශයෙන් මම කියන්න කැමති මම යෝජනා කරනවා අද දවසේ මේ මොහොතේ රජයෙන් ඉල්ලීමක් කරනවා. සිලෙක්ට් කමිටිය අවශ්‍ය නැහැ. ඔය මොන කොමිටියක්වත් අවශ්‍ය නැහැ. හදිසි පනතක් හැටියට ගෙනෙන්න පරණ ක්‍රමයටම පළාත් සභා මැතිවරණය පවත්වන්නට ඔබ කටයුතු කරන්න විපක්ෂයේ අපි අපේ පූර්ණ සහයෝගය ලබා දෙනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. එසේ ප්‍රකාශ කරමින් මට අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. ස්තුතියි.